මිළඟට ගරු අරවින්ද සනරත් නියෝජ්‍යමතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේ 2026 අයවැලේකිනට අදාළව කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග හා පස්වම්පත් අමාත්‍යාංශයේ වැසීර්ෂය පිළිබඳව කාර්ක සභා අවස්ථාව, රටේ ඇතිවෙලා තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව මුළු රටක අවධානය යොමුලා තියෙන මොහොතක්. මචන් දැන් මේ වෙනකොට ලැබිලා තියෙන අලුත්ම තොරතුරු අනුව තවත් පැය කිහිපයකින් අපේ රටට බලපාන තවත් තද සුළි කුණාටුවක් එමින් තියෙනවා කියන වාර්තාව, ඒ වගේම ගංවතුර තත්ත්වයන් දිහා බලද්දී මෑතක බරපතලම තත්ත්වය රට තුළ නිර්මාණය වෙමින් තිබෙන මොහොතක අපි ආණ්ඩුවක් විදියට අපහසුතාවට පත් වෙලා ඉන්න, කරදරයට පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට අපේ සහයෝගය වැඩි වැඩියෙන් ලබා දිය යුතු මොහොතක්. එයත් මතක් කරමින් මම වැසීර්ෂ අදාළ කතාව ආරම්භ කිරීමට පෙර මේ පාර්ලිමේන්තු උදෑසන ඉඳලම විවිධ විපක්ෂයේ මන්ත්‍රීවරු යෝජනා චෝදනා ඉදිරිපත් කරා. සමහර යෝජනා සාධනීයයි, එවැගේම සමහර ඒවා තිබුණා ඔවුන්ට ඉතිහාසය පුරා කරගන්න බැරුව වර්තමානයේ යම් සැලසුම් සහගතව වැඩපිළිවෙළක් යද්දී ඒකේ වේදනාවට කියවපු ස්වභාවයක් තිබුණා. ඒ අතර උතුරට වතුර ගෙනියන්නේ නැහැ, ඒ වගේම උතුරේ ජනතාවට ජාතිවාදී ස්වභාවයෙන් සලකමින් ඉන්නවා කියන චෝදනාව සමහර මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉදිරිපත් කරමින් තිබුණා. අපි මේ මන්ත්‍රීවරුන්ට කියන්න ඕන, අපේ කෘෂි කර්මාන්තයේදී විතරක් නෙමෙයි අපි ආණ්ඩුවක් විදිහට කටයුතු කරද්දී කිසිදු ආකාරයක ජාතිවාදයක් එහෙම නැත්නම් ජන කොට්ටාසයක් ඉලක්ක කළා විශේෂ වරප්‍රසාදයක් හරි විශේෂ අගතීන් හරි යත් වෙන ආකාරයේ ආණ්ඩුවේ කටයුතු කරන්නේ නැහැ. අපි උතුරටත් මහවැලි වතුර ගෙන යන්න වාරිමාර්ග අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම උදෑසන කාලයේ මන්ත්‍රීතුමන්ලා තම තමන්ගේ දිස්ත්‍රික්කවලට අදාළව විවිධ ගැටලු ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ ඉඩම් සම්බන්ධ ගැටලුවක් ඉදිරිපත් කරනු ලැබුවා අපේ ගරු මන්ත්‍රීතුමන්ලා. ඒකෙදී දිස්ත්‍රික් ලේකම්තුමන්ට කතා කරාට පස්සේ ලැබුණ තොරතුරු තමයි ඒ ඉඩම් මැනුම් කටයුතු සඳහා ඉදිරිපත් කළා පියවරෙන් පියවර ඒ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය කරන කටයුතු කරමින් තියෙනවා. අපේ පැත්තෙන් ඒ සඳහා තවදුරටත් මැදිහත් වීම ප්‍රශ්න විසඳා දීමට අපි කටයුතු කරන්න සූදානම් කියන පණිවිඩය දෙන්න ඕනේ. ඒ වගේම මුලතිව් අක්කර 3771 භූමි ප්‍රමාණයක් පිළිබඳ ඇති වෙලා තිබෙන ගැටලුව මුලතිව් දිස්ත්‍රික් ලේකම්තුමාට කතා කරාට පස්සේ එතුමන්ගේ පැත්තෙන් ලැබුණු පිළිතුර තමයි ඒ භූමීන් හඳුනාගෙන ඒවා නිරවුල් කරලා නිදහස් කර ගැනීම සඳහා වූ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා කියන එක. ඒතර මෙන්න මේ වගේ විවිධ යෝජනා චෝදනා ඉදිරිපත් කරා. ඒ වගේම ගොඩක් මන්ත්‍රීවරු මේ ගංවතුර තත්ත්වයත් එක්ක ආණ්ඩුවට ආපදා කළමනාකරණය සඳහා වැඩපිළිවෙළක් පේන්න නැහැ කියලා කියන්න උත්සාහ කරා. එක මන්ත්‍රීවරයෙක් දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා පේන්නේ නැහැ හොරට නිදාගෙන ඉද්දි. හැබැයි ඇස් දෙක අරගෙන මේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයෙන් ඉන්නවා නම් මම හිතන්නේ අපි හැමෝම දිස්ත්‍රික්කවල මාස දෙක තුනකට පෙර සම්බන්ධීකරණ කමිටු රැස්වීමවලදී කිව්වා ගංවතුර තත්ත්වයන් පිළිබඳ නායෑම් තත්ත්වයන් පිළිබඳ නිලධාරීන් සූදානම් කරන්න ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් හදන්න කියලා. අපි ආණ්ඩුව හැම දිස්ත්‍රික්කයකටම ආපදා කළමනාකරණය සඳහා අවශ්‍ය මුදල් වෙන් කළ දීලා තියෙනවා. පළවෙනි පියවරේ නිලධාරී මැදිහත් වෙමින් හැම දිස්ත්‍රික්කයකම කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම කරමින් තියෙනවා. ඒ නිසා සමහර විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ ක්‍රියාවලිය පේන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා නිදාගන්න නම් අවදි වෙලා ඇස්සරලා බලන්න මේ වැඩපිළිවෙළ. දෙවන පියවරේදී ඒ අර්බුදයට විසඳුම් දෙන්න අපි ආණ්ඩුව අද දවසේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා කතා කරා. ඒ නිසා මේ චෝදනා විවේචන එහෙම තියෙද්දී අපි රටක් විදියට මේ රටේ කෘෂිකාර්මාන්තයේ නිරත වෙන 170,000 වගේ ආසන්න ප්‍රමාණයක් වෙච්ච පුරවැසියන්, ඒ වගේම සේවා නියුක්ති ගත්තොත් 127% වගේ ප්‍රමාණයක් නියෝජනය කරමින් කෘෂිකර්මාන්තේ අපි සතුටු වෙන්න ඕන මුල්ම කාරණේ තමයි දශක ගණනාවකට පස්සේ මේ ප්‍රශ්න හඳුනගෙන ඒක විසඳන්න පුළුවන් අමාත්‍යංශයක් අපි හදලා තියෙනවා. ওই විපක්ෂයට යමක් තේරුම් ගන්න ඕන නම් මේ වැඩපිළිවෙළ පිළිබඳ ආණ්ඩුවේ ගමන් මඟ පිළිබඳ ඔබ තේරුම් ගන්න මෑතක මේ අමාත්‍යංශයේ විද්‍යාත්මක ගොඩනගලා තියෙන අපි ගොවියට අවශ්‍ය ඉඩම් ටික දෙන්න ගොවියට අවශ්‍ය ජලය ටික දෙන්න ඒකම ගැට ගැහුණු පස්සම්පත් ශේෂ්ත්‍රය ඒ වගේම ඒකත් එක්ක ගැට ගැහුණු මිනින්දෝරු දෙපාර්තමේන්තුව මේ සියල්ල මහවැලි එකතු කරලා තනි අමාත්‍යංශයක් හදලා තියෙන මොකටද හැදුවේ කෘෂි කර්මාන්තයේ පුනරුදයක් හැදීම සඳහා අපි පළවෙනි පියවර ආරම්භ කරා ඒ වගේම තමයි මේ අමාත්‍යංශවල මුදල් වෙන් කරද්දී අපි මේ රටේ ආර්ථිකය යැපුම් කෘෂි කර්මාන්තය ඉඳලා නිෂ්පාදන ආර්ථිකයකට ගෙන යද්දී කෘෂි කර්මාන්තය ඒකට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දෙද්දී අපි ආණ්ඩුවක් විදියට වැඩිම බර තැබීම තියලා තියෙන අමාත්‍යංශය මේක. මිනින්දෝරු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 6203ක් ඉඩම් අමාත්‍යංශයට රුපියල් බිලියන 13ක් වාරි මාර්ග අමාත්‍යංශයට රුපියල් මිලියන 91000ක් බිලියන 91ක් සමස්ත විදියට ගත්තට පස්සේ රුපියල් බිලියන 267ක වගේ ප්‍රමාණයක්. ඒක ලොකු මුදලක්. මුදලක් වෙන් කරන්න නැතුව අපිට සැලසුම් හදන්න බෑ. එනිසා අපි ආණ්ඩුවක් විදියට වගකීම ප්‍රශ්නේ හඳුනගෙන තියෙනවා. ප්‍රශ්නේ ලබා දිය යුතු පිළිතුරු අපි හොඳින් හඳුනනවා. ඒ පිළිතුරට ළඟා වෙන්න අවශ්‍ය කරන සියලු පහසුකම් අපි රට තුල නිර්මාණය කරමින් තියෙනවා. අපි ගොවියත් එක්ක අරගල කරපු දේශපාලන ව්‍යාපාරයක්. මේ රටේ කෘෂිකාර්මික නවෝදයක් හදන්න ඕන කියලා ඒ පිළිබඳ ධනාත්මක හිතපු එවෙනුවෙන් වැඩ කරපු දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි බලය අරගෙන 2025 දී අපට මාස 5ක වගේ සංවර්ධන ව්‍යාපෘති කරන්න කාලය ලැබුණා. අයවැය සම්මත කළා මුදල් ලැබිලා මේ මාසෙන් පස්සේ තමයි අපි ව්‍යාපෘති ක්‍රියාත්මක කරේ. හැබැයි 26 එහෙම නෙමෙයි. 26 අපට ජනවාරි පළවෙනි දිනදලම මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා ඉතාම විධිමත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ අපි මුදල් වෙන් කළා කටයුතු කරමින් තියෙනවා. විශේෂයෙන්ම මම ඉඩම් සම්බන්ධයෙන් කතා කරොත් අපේ රටේ ඉඩම් පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් පැවති ආණ්ඩුවලට නෑ. විපක්ෂ මන්ත්‍රීවරු කියන මේ 76 වසරක සාපේ ගැන අපි කතා කරා මතක් කරා කියලා. ගරු මන්ත්‍රීතුමන්ල මතක තියාගන්න අපි මේ චෝදනාව කරේ නිකන් සරල චෝදනාවක් නෙමෙයි. රටක පවතින ඕනම ආණ්ඩුවක් මේ ප්‍රශ්න හොඳින් කළමනාකරණය කළ විසඳිය යුතු වෙනවා. ඒවා විසඳුවේ නැතුව දැවැන්ත අර්බුද නිර්මාණය වුණාට පස්සේ පුරවැසියෝ ඒ අර්බුදේ ගිලිලා ඉද්දී ඒකට ඒ ආණ්ඩුව වග කියන්න ඕනේ නිසා තමයි අපි එවැනි චෝදනා කරේ. අපේ රටේ තියෙනවා LRC එක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව. මේක ආරම්භ කළේ ඉතාම සද්භාවයෙන් හොඳ අරමුණක් එක්ක. හැබැයි ගරු විපක්ෂයේ ඔය ආණ්ඩු නියෝජනය කරපු අප්පල හිටපු බාප්පල හිටපු මේ ඥාති වර්ගයා නියෝජනය කරගෙන ඔය දැම් පරම්පරාව ඉද්දී ඔබ විශ්වාස කරනවා 1972 අත්පත් කරගත්තු ඉඩම් ටිකවත් නිරවුල් කරගන්න සමත් වෙලා නැහැ කියලා. 1972 ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හැදුවට පස්සේ මුලින්ම අත්පත් කරගත්තු ඉඩම් ටිකවත් මැනුම් කරලා නිරවුල් කරගන්න ආණ්ඩුවලට වැඩපිළිවෙලක් තිබිලා නැහැ. ඒ වගේම එදා ඉඳලා නිදහස් කරපු බැහැර කරපු ඉඩම් ටික විධිමත් ක්‍රමවේදයක් කරදී බැහැර කරන්න ඔය තිබුණු ආණ්ඩුවලට වැඩපිළිවෙලක් තිබිලා නැහැ. ඒ නිසා දෙවෙන්ත අර්බුදයක් අතින් අත ගියා. එක් එක් පුජ්‍යලයන්ට හිතුමතේ ඉඩම් බෙදුවා. අපි පහුගිය දවසේ කටයුතු කරා සමහර නිලධාරීන් මේවට උදව් කරා හිතුවක්කාර ලෙස මේ ඉඩම් බැහැර කරා. අපිට තියෙන තොරතුරු මිය ගියපු මිනිස්සුන්ට ඉඩම් දීලා තියෙනවා. හැබැයි නිලධාරීන් විතරක් නෙමෙයි දේශපාලනඥයෙක් එකතු වෙලා. නිසා සමහර නිලධාරීන්ගේ සේවය ඉදිරියට පාත්වගෙන යනද නැද්ද කියන එක පිළිබඳ තීන්දුව කරලා තියෙනවා අපි. ඇයි රටක් විදියට මේවා නිරවුල් වෙන්න ඕන? ඔප්පුල ලබා දීමේ වැඩපිළිවෙළ ඇත්ත පුරවැසියාට තියෙන ප්‍රශ්නයක්. අපේ සංස්කෘතිය ඇතුලේ තිබුණ ඉඩමට ලොකු වටිනාකමක් අපේ පවුල් ඒකකයේ ඇතුලේ තිබුණ ඉඩම් පිළිබඳ යම් සංස්කෘතියක්. හැබැයි මේ සමාජ සංවර්ධනයත් එක්ක මේ ඉඩමේ ඔප්පුව පිළිබඳ තිබුණු ගැටලු ටික නිරාකරණය කරගන්න අපි සමත් වෙලා නැහැ. පවුලේ වැඩිමහල් පුතා, දුව, බාලම පුතා, අම්මයි තාත්තයි දෙන්නගේ වැඩවලට උදව් කරපු ඒ පවුල් ඒකකයේ තිබුණ සංස්කෘතිය වෙනස් වෙද්දී හැබැයි ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළ සමාජ වෙනසට සාපේක්ෂව සිද්ධ වෙලා තිබුණේ නැහැ. එහෙම වෙලා දේශපාලඥයන්ට ඕන විදිහට තමයි ඔප්පු ලබා දුන්නේ, බලපත්‍ර ලබා දුන්නේ. සමහර ඒවා තමන්ගේ හිතවතුන්ට විතරක් දීලා තියෙනවා සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න විසඳුවේ නැතු. පෞගී කාලේ ගෙනාව උරුමය කියලා වැඩපිළිවෙළක් ඔප්පු ලබා දෙන්නේ. තනිකරම දේශපාලන ඉලක්කයක්.
ගරමතමනේ තව විනාඩි දෙකක කාලයක්
ජනාධිපතිවරුන් ඉලක්ක කළ ලක්ෂ 20ක් ඔප්පු දෙන්න වැඩපිළිවෙළ හැදුවා. හැබැයි භූමියේ ඒකට හැකියාව තිබුණද? ඒ පිළිබඳ අධ්‍යයනයක් කරේ නැහැ. ඒක තුළ තිබුණ අඩුපාඩු ඒ නිසා අපි ආණ්ඩුවක් ඉදිරියේ විධිමත් කරන්න කැබිනට් පේපර් එකක් දාලා අපි හිමිකම නම් ඔප්පුවක් ලබා දෙන්න 2026 ඉඳලා කටයුතු කරලා තියෙනවා. අපි හිමිකම ඉල්ලා හිටපු සියලු දෙනාටම විශේෂයෙන් ගත්තොත් ඔප්පු 75,000කට ආසන්න ප්‍රමාණයක් 2026 වසරේ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. ඉඩම් ප්‍රශ්න ක්‍රමානුකූලව විසඳනවා. මිනින්දොරු දෙපාර්තමේන්තුව දෙවෙන්ත අර්බුදයක ඉන්නෝ මානව සම්පත් හිඟකම. අපි ආණ්ඩුවක් විදිහට කටයුතු කරා. ඇවිල්ලා කෙටි කාලයක් ඇතුලේ යම් උත්සාහයක් ගත්තා මිනින්දෝරු දෙපාර්තමේන්තුව අලුතින් නිලධාරි බදව ගන්න. ඒ සඳහා අපි පළවෙනි පියවර තියලා තියෙනවා. මුදල් වෙන් කරලා තියෙනවා. තාක්ෂණයේ ගේන්න කටයුතු කරලා තියෙනවා. අපේ දෙපාර්තමේන්තුව පැත්තෙන් තියෙන්නේ නවීන තාක්ෂණය භාවිතා කරලා බිම් කැබලි හඳුනා ගැනීම මිලියන 20කට විතර 2026 යන්න පුළුවන් කියලා. නිසා අපි සැලසුම් හදමින් තියෙනවා මේව නිරවුල් කරන්න. අපට ක්‍රමානුකූල පියවරෙන් පියවර ගත්ති මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව. වාරිමාර්ග දෙපාර්තමේන්තුව තමයි ගොවියගේ වැඩිම වගකීම් කොටස ඉෂ්ට කරන ආයතනය. අපි කොච්චර භූමිය දුන්නත් වගා කරන්න ජලය දෙන්න බැරි නම් සමත් නැත්නම් අපි ෆේල්. අපි ගොවියට විශ්වාසය හැදුවා ඉඩම් ටික නිරවුල් කරන වගේම බීජ ටික නිරවුල් කරන දෙනවා වගේම නිලධාරියා තාක්ෂණය කරන දෙනවා වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විධිමත් ආකාරයේ ප්‍රතිව්‍යුහගත කරන එකට ලක් කළා. අංග සම්පූර්ණ වාරි පද්ධතියක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන මූල්‍ය ප්‍රදානයන් ආණ්ඩුව විදිහට ලබා දෙන්නේ.
ඔබතුමාගේ
25 මිලියන 74,000කට ආසන ප්‍රමාණයක් ලබා දෙද්දී 2026 ගරු සභාපතිතුමනි මිලියන 91,000ක් අපි දීලා තියෙනවා. අපි අපේ රටේ වාරි පද්ධතිය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන මැදිහත්වීම සිදු කරමින් තියෙනවා. ඊට අමතරව ගමේ තිබෙන කුංචි වැව හදාගන්න ගමේ ගොවි මහත්තයාට ගොවි ජන සේවක හරහා වාරි පද්ධතිය තුල තිබෙන ගමේ වැව හදාගන්න මිලියන 10,000ක් වෙන් කරලා තියෙනවා. මෙන්න මේක තමයි ආණ්ඩුවක වගකීම. ඒ නිසා අපි සියලු ශේෂ්ඨ ගොඩනගමින් තියෙනවා ගොවියා ආදායම් ලබන පුජ්‍යලෙක් බවට පත් කරන්න. ඒ නිසා අපි කියනවා ගොවියාගේ ප්‍රශ්න ටිකත් විසඳනවා වගේම අද උදෑසන කාලේ විපක්ෂ නායකතුමා කිව්වා ගොවියා ගම්මිරිස් ගොවියා වැටිලා රබර් ගොවියා වැටිලා මේ හැම ගොවියෙක්ම වැටිලා කෘෂිකර්මාන්තේ කඩාගෙන වැටලා කරන්නේ නැහැ. අද ගම්බිරිස් ගොවියට රුපියල් 2000ක් දෙනවා ගම්බිරිස් කිලෝ එකට. මට චූටි කියලා දෙන්න සභාපතිතුමා මිනිත්තු එමන් ගන්න වැඩිපුර. අද රබර් ගොවියගේ සාමාන්‍ය කිරි කිලෝ එක රුපියල් 580ට වගේ යන්න පුළුවන්කම තියෙනවා. අපි හිතන විශ්වාස කරනවා අපේ 26 අවුරුද්ද ක්‍රියාත්මක වෙද්දී මේ වැඩ පිළ ක්‍රියාත්මක වෙලාදී අපට තවදුරටත් මෙයාලගේ ආදායම් වැඩි කරන්න පුළුවන්. ඒ නිසා කෘෂිකර්මීය හැම ශේෂයක්ම ගොඩනගනවා. අපේ මන්ත්‍රීතුමා කිව්වා හම්බන්තොට මන්ත්‍රීතුමා කිව්වා මේ පොල් පළදාට වැළඳිලා තියෙන රෝගී වැලිගම රෝගී කියලා අපි මේක හඳුන්වන්නේ. එතුමා මෙතන නැති වුණත් ඒකට උත්තරයක් දෙන්න ඕන. වැලිගම රෝගී අවුරුදු 20කට වඩා වැඩි මාතර දිස්ත්‍රික්කෙ ඇදිලා. හැබැයි නිලධාරි මේකට පොරබදලා මේක වෙනත් දිස්ත්‍රික්කවල ව්‍යාප්ත වෙන්න ඉඩ හැරියේ නැහැ. හැබැයි දැන් ක්‍රමානුකූලව හම්බන්තොට ශික්‍රෙමින් තියෙන නිසා තීන්දුවක් කරන් තියෙනවා. එක පොල් ගහක් කපලා අයින් කරන්න රුපියල් 10,000ක් දීලා මේ රෝගෙන් බේර ගන්න. මොකද ලෝකේ සමහර ප්‍රාන්ත තිබුණ රටවල් තිබුණා සම්පූර්ණ පොල් වගාව මේ රෝගෙන් විනාශ වෙන නිසා අපි ආණ්ඩුවක් ඉදිරියට සැලසුම් හදමින් තියෙනවා. සෑම ආකාරයෙන් ගොවියගේ ප්‍රශ්න
විසඳන්න.
සෑම ආකාරයෙන් ප්‍රශ්න විසඳන්න නිසා ජයග්‍රාහී වසරක් ලෙස 2026 දී ගොවියට හොඳම කාලයක් උදා කරලා දෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා කියන පණිවිඩය දෙමින් මම නියඳ බොහොම ස්තුතියි. මට වෙලාව ලබා දීම සම්බන්ධ
බොහොම ස්තුතියි.